හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, අදත් අපි මේ නිසරණේ පවත්වන 182 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා මුලපිරීමක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු.
සාදු සාදු.
නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සාදු සාදු. හොඳයි, ඉතින් මම අද සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්නින් අපේ සාකච්ඡා පටන් ගමු කියලා.
අවසරයි ස්වාමින් වහන්සේ, ලිඛිත ප්‍රශ්න 4යි අද ලැබිලා තියෙන්නේ.
හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, අවසරයි. මම උදෑසන 4 සිට 5 දක්වා පැයක් සක්මන් කළා. මුලදී සිත විසිරුණු නමුත් අවසාන සිත පාදවලටම යොමු වුණා. සැහැල්ලුවෙන් සක්මන් කළා. උදෑසන 5ට මම පර්යංකයට යොමු වුණා. හුස්ම ගැන බලා සිටියේදී ටික වේලාවකින් සංසිඳී ගියා. කොතරම් වේලාවක්දයි කියන්න බෑ. පසුව මට අවට පරිසරයේ ලස්සනට කැලෑව පෙනුණා. ගස් අතරින් ඉර එළිය හොඳට වැටි තිබුණා. දෙනෙත් වසා සිටි බවක් මට දැනුනේ නැහැ. මම දෙනෙත් විවර කළා. පරිසරය හොඳටම අඳුරුයි. වේලාව 5:45. ශාලාවේ විදුලි ආලෝකය තිබුණා. මේ සිහිනයක් නොවන බව පැහැදිලියි. පහදා දෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
මේ කියන්නේ කොහොමද, ඉතින් අපි භාවනාවෙන් හිතට ආ එකඟ වෙනකොට ඔයගේ විවිධ සංඥා එනවා. ඉතින් අපි ඔවට අහුන වෙන්නයි මේ සැලකිලිමත් වෙන්න තියෙන්නේ, නැත්තම් පරිස්සම් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ මං කීප වාරයක් මතක් කරා අපේ හිත, ඒ කියන්නේ මේ කියන්නේ විඥානයේ පැත්තෙන් තමයි ඉතින් ඔක විස්තර කරන්න තියෙන්නේ. විඥානයේ විවිධ මට්ටම් වලින් තමයි බැහැගෙන තියෙන්නේ. ඊයේත් අර කතා කළා වගේ අපි ඇහෙන් රූප බලනකොට එතන බැහැ ගන්නවා. කනින් ශබ්ද අහනකොට එතන බැහැ ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ බලනකොට එතන බැහැ ගන්නවා. මේ විදිහට අපි මේ ඉන්ද්‍රයන්ගෙන් ප්‍රධාන අරමුණු ගන්නකොට ඒ තැන් වල හොඳින් ඒක බැසගෙන තමයි විඥාන පහළ වෙන්නේ. ඊළඟට ඒවා ප්‍රධාන වශයෙන් අපි කරන්නේ නැති වුණාම ඊළඟට අපි විවිධාකාර දේවල් හිතනවා. ඒ ප්‍රකල්පනාවන් ඔස්සේ මේ ඔස්සේ හිත නැත්නම් විඥානය මේ තහවුරු වෙලා තියෙනවා. දැන් ඔය සමාධි මට්ටම් වලට එනකොට ඔය දෙපැත්තම සෑහෙන්න අඩු වෙලා සෑහෙන්න දුර්වලලා තියෙන්නේ. අපි එකතේ මොකක්වත් හිතන්න යන්නෙත් නැහැ. ඇස් දෙකක් පියාගෙන මුත් වැඩි සද්දයක් ඇත්තෙත් නැහැ. ඔන්න ඔය මට්ටම් වලදී තමයි විවිධාකාර අන්දමින් අපේ සංඥාවන් ඉදිරිපත් වෙනවා. ඒ සංඥාවල ඊළඟට අපි පැටලෙන්න ගන්නවා. ඒ කියන්නේ සමහර ලාවට කෙනෙක්ට සුභ සංඥාවන් එන්න පුළුවන්. තවත් කෙනෙකුට අසුභ සංඥාවන් වෙන්න පුළුවන්. අපි තුන් සුභ සංඥාවන් වශයෙන් ඊටාම රමණීය මොනවා හරි පේන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ශ්‍රද්ධාව හුඟක් බහුල චරිතයක් නම් ඔන්න ඉතින් බුද්ධ රූප පේන්න පුළුවන්. ඊළඟට ඔන්න ජයශ්‍රී මහ බෝධිය පෙනේවි. එහෙම නැත්නම් රුවන්වැලි සෑය පෙනේවි. මොනවා හරි ඒ පැත්තේ තියෙන මොනවා මේ සංඥාවන් පේනවා. ඊළඟට භයානක පැත්තෙන් ඔන්නම් ඔන්න ඇටසැකිලි පේනවා. යක් මොනවා හරි අපේ හිතින් හදාගත්ත යම් යම් සංඥාවන් භයානක පැත්තෙන් ඔන්න ඉදිරිපත් වෙලා. ඉතින් මේ හැම දෙෙම සංඥා බව තේරුම් ගැනීමයි තියෙන්නේ. කොයි තරම් වටිනා විදිහට පෙන්눔 කරත් ඒ සියල්ල සංඥා පමණයි. හුදු සංඥා පමණයි. මේ භවනාසිත, එහෙම නැත්නම් නිවරදිව වැඩෙන භවනාසිතේ ওই සංඥා වලින් කිසිම වැඩක් නැහැ. ওই සංඥා බැහැර කළා බොහොම නිදහස් හිතක් තියෙන තත්ත්වයක තමයි යන්න තියෙන්නේ. හිත එකඟ වෙලා තිනවා, කියන්නේ උදේ ඒ වරුවේ නැත්නම් ඒ පරයන්කෙදී ඒක හොඳයි. ඒ එකඟතාවය පුළුවන් තරම් පවත්වන්න ඒකේ වරදක් නැහැ. ඊට පස්සේ ඒක එකඟතාවය කියන්නේ දැන් මේ පළවෙනි වතාවට නැත්නම් දෙවෙනි වතාවට නම් අත්දැක්කේ බලන්න ඔය தත්ත්වේ නැවතත් ගන්න පුළුවන්ද කියලා. තමන් යම් යම් කටයුතු කළා නම් මේ එකඟතාවය ලබා ගන්න නැත්නම් මේ සමාධිමත් බව ලබා ගන්න ඒ ගත්ත කටයුතු ටික නැත්නම් ඒ කරපු පියවර ටික පොඩ්ඩක් මතක තියාගෙන ඉඳලා බලන්න ඊළඟ පරයන්කෙදිත් ඒ පියවර හරහා තමන්ගේ හිත සමාධිමත් කරගන්න පුළුවන්ද කියලා. එතකොට ඒ සමාධියේ ඉඳද්දි පුළුවන් තරම් තියෙන්නේ බොහොම මේ මුකුත් හිතන්න යන්නේ නැතුව එන සංඥා වලට රැවටෙන්නෙත් නැතුව මේ හිත එකට, ඒ කියන්නේ නැත්තම් මේ මෙතනදී සමත සමාධියක් තමයි මේ බොහොම විට විස්තරලා තියෙන්නේ. හිත බොහොම සංසුන්ව තියන් ඉන්නේ විතරයි තියෙන්නේ. මොනවා හරි සංඥා වලට අහු වුණා නම් එතන අපේ සමාධියෙන් බැහැරවීමක් තමයි වෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, පර්යංක භාවනාව පිම්බීම හැකිලිම පිම්බීමට සාපේක්ෂව හැකිලීමට ගතවන කාලය දිගයි. පිම්බීමේ ආරම්භය මන්දගාමීය, අවසානය වේගවත්ය. හැකිලීමේ ආරම්භය වේගවත් අතර අවසානයේ ඊටමත් සිමින් සිදුවේ. මෙසේ පිම්බීම හැකිලිම සංසිඳී යන විට පාදයන්හි වේදනාවන් රත්වීම මතුවේ. ඒවා නිරීක්ෂණය කරන විට වේදනාවන් විටක අඩුවේ විටක වැඩිවේ. රත්වීම ඇතිතැන් බලා සිටින විට සිසිල් බවට පත්වී යයි. මේ ආකාරයට පිම්බීම හැකිලිම බලවත් වන විට ඒ අරමුණු වෙතද කයේ වේදනාවන් බලවත් වන විට ඒ වෙතද සිත යොමු කරමි. අරමුණු දෙකම සමතත්වයන්හි පවතින විට දෙකම සංසන්දනය කිරීමට උත්සාහ කරමි. පිම්බීම සමග වේදනාව වැඩි බවක්ද හැකිලීමේදී වේදනාවේ අඩුවන බවක්ද වැටහුණි. සෑම පර්යංකයේදීම මුහුණේ කැසීම් කූඹි දුවන ආකාරය මතුවේ. නාසයේ අවට වැඩි වශයෙන් මේ ස්වභාවය මතුවේ. ඒ අවස්ථාවන් වලදී ඒවාද නිරීක්ෂණය කරමි. වරින් වර උදරයේ සිට වායු ධාරාවක් උගුර දක්වා පැමිණෙයි. වරහන් ඇතුලේ පර්යංකයකදී වරක් දෙකක් පමණ. සමහර පර්යංකයන්හිදී එක්වරම මුළු ශරීරයම වෙවුලා යෑමක්ද වෙයි. මෙය නිතර සිදුවන්නක් නොවේ. ඇඳෙහි හාන්සි වී සිටින විට එක්වරම පාදයක් හෝ අතක් පැත්තකට විසිවී වරහන් ඇතුලේ ඉතා දුරකට නොවේ යන අත්දැකීමක්ද මාහට ඇත. මෙය නිතර සිදු නොවන්නක් නිසා එම අවස්ථාවේ මා සිටින්නේ භාවනා අරමුණකද නැද්ද යන්න මට නිශ්චිත නැත. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී අරමුණ සංසිඳුන විට මුහුණේ තනින් තන කටුවකින් අනින ආකාරයේ දැනීම ඇතිවේ. එවිට පාවලට සිත යොමු නොකොට එම දැනීම් වලට සිත යොමු කරමින් ගමන නොනවත්වාම කරගෙන යමි. මෙය නිවැරදිද? සමහර වෙලාවෙ
පොඩ්ඩක් ඉන්න. ආයි කියන්නේ ඒ වාක්‍යය.
සක්මන් භාවනාවේදී අරමුණු සංසිඳුන විට මුහුණේ තනින් තන කටුවකින් අනින ආකාරයේ දැනීම් ඇතිවේයි. එවිට පාවලට සිත යොමු නොකොට එම දැනීම් වලට සිත යොමු කරමින් ගමන නොනවත්වාම කරගෙන යමි. මෙය නිවැරදිද? සමහර වෙලාවන්හිදී මෙම දැනීම් දිගටම පවතී. එය තනින් තනට මාරුවන අවස්ථාවන්ද වෙයි. එවිට වේදනාව බලවත් තැනට සිත යොමු කරමි.
හරි. සක්මන ගැන ඉතින් මුලින්ම කියනවා නම් අර සක්මනේදී අපි මුහුණේ ආහාර මෙහෙ ඇති වෙන වේදනාවන් වලට හිත යොදන්න ගියොත් එතන එක අතකින් අපි අර පරයන්කකරන දෙයමයි වෙන්නේ. හැබැයි ඊට වඩා ටිකක් අභියෝගශීලී ගතියක් තියෙනවා අපි සක්මනේදී පාදයන්ට මේ හිත යොදනවා නම්. මොකද එතෙන්දී අපිට යහුසුලුව මේ බොහෝම විවිධ තැන් වලට එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් තැන් දෙකකට නිරන්තරයෙන්ම මේ අපේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි හිත පිට යවා ගන්නෙත් නැහැ. උමනා තැනට කොහොම යොමු කිරීමක් අපේ හිත ගන්නවා. ඉතින් මෙතන හරි අභ්‍යාසයක් තමයි තියෙන්නේ අපේ හිතට. කියන අපේ හිත දැන් අපි මේ හදන්න හදනවා අපිට ඕන විදිහට ඕන තැනකට යොමු කරවන්න. ගාහන්ට පොළවේ පතිත වෙනකොට අපි මේ එතන අපේ හිත යොමු කරනවා. අපි හිතන්න පොළවේ පතිත වෙන්න කලින් අපි එතනට හිත යොදලා දෙවුනට වැඩක් නැහැ. ඊළඟට පතිත වුණාට පස්සේ යොමු කළත් ඒත් වැඩක් නැහැ. යොමු මේ හරියටම මේකේ ස්පර්ශය පටන් ගන්නකොටම ඔන්න අපි එතන මේ සූදානමෙන් ඉන්න ඔන්න ඒ සිද්ධ වෙන දේ බලන්න. ඒ වගේමයි මෙතන අපි වැඩි වීරයක් යෙදුවොත් ඒත් වැඩක් නැහැ. අඩු වීරයක් යෙදුවොත් ඒත් හරියන්නේ නැහැ. මේක හරීම කියන්නේ මේ කටයුත්ත සඳහා වමනා කරනවා අර හොඳට යොමු කිරීමේ හැකියාව. ගාන්ට අපි දැන් පාදයේ ස්පර්ශ වෙන්නේ විලුඹ නම් එතනට ගාන්ට හිත ඒක රාශී කළා එතනට යොමු කිරීමක් නැත්නම් නාභිගත කිරීමක් වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතන තියෙනවා අර හොඳින් ඉලක්ක කළා යොමු කිරීමක් වගේ දෙයක්. ඊළඟට හුඟක් අපි වීරෙන් ඕක කරන්න ගත්තොත් නියන් කිටි කිටියෙන් හිර වෙලා තද වෙලාවක් කරන්න ගියොත් වැඩි වෙලාවක් කරන්න බෑ වෙහෙසයි. ඊළඟට අපි ඕන්ට අපාට වගේ කරන්න ගියොත් ඔන්න නිින්ද යනවා. ඉතින් ඒ නිසා මේ අතර තියෙන්නේ හරි අමුතු මේ සම්බරතාවයක්. ඒ නිසා මම නම් හිතනවා මේ ඔය සක්මන් භාවනාවේදී ඒ කියන්නේ අනිවාර්යෙන් හිත එකඟ වෙනකොට ඔය වගේ වෙනස්කම් දැනෙනවා. ඒ කියන්නේ අපේ කායික වශයෙන් සමහරවල් නිකන් හිරි ගැඩුපි පිරෙනවා වගේ වෙන්න පුළුවන්. නැත්නම් ඔළුවේ මසාජ් කරනවා වගේ වෙන්න පුළුවන්. කූඹි දොනවා වගේ වෙන්න පුළුවන්. ඔය යම් යම් දේවල් දැනෙනවා. ඒක කිසිම වරදක් නැහැ. හැබැයි අපි පුළුවන් තරම් පාදයම අරමුණු කරන එක තමයි වටින්නේ. ඊළඟට ඉඳගෙන කරන භාවනාව ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ කොහොමත් කියන්නේ පිම්බීම හැකිලිම සංසිඳුනහම කායික වශයෙන් වෙනත් අරමුණු තේනවනම් ඒ හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න මේවා නිරීක්ෂණය කරමින් ඉන්න ඉන්න අපේ අර දැන් මේ විස්තර කරලා තිනවා වගේ ඇත්තම නිකන් අතක් කොහොම විස වෙනවා පොඩ්ඩක් නලියන්න පටන් ගන්නවා නැත්තම් කූඹි දෙනවා වගේ දැනෙනවා මේ ඔක්කොම يعني අපේ භාවනාව හොඳින් සිද්ධ වෙනවා කියන්න සලකුණු. ඒ කියන්නේ අපි මේ කරන භාවනාව හරහා මොලේ යම් යම් කොටස් උත්තේජන වීම සිද්ධ වෙනවා. කලින් අවදි නොවෙච්ච කොටස් අවදි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒවට යම් යම් සලකුණු තමයි මේ වෙන නිරූපණය වෙන්නේ. ඒ හින්දා වැඩේ හොඳින් කරනවට කරන බවට ඉතින් ඒවා සාධක කරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. ඊයේත් මම මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ පරිදිම පිම්බීමට අමතරව තද වෙන ගතිය, ඇදෙන ගතිය, ආතතිය සහ වායු ධාරාවක් ඉහළට ඇදී යන ගතිය සහ හැකිලීමේදී වේගයෙන් යන හුලන් ධාරාවක් ආදී නිරීක්ෂණය කළා. මෙසේ විනාඩි 10ක් පමණ ගිය විට ක්‍රමක්‍රමයෙන් පිම්බීම හැකිලීම තුනී වීගෙන ගොස් සංසිඳුණා. මේ අවස්ථාවේ සිරුරේ ස්පර්ශවන තැන්වල පොඩි වේදනාවක් තිබුණා. එක් වේදනාවක් මෙනෙහි කර සංසිඳුන විට අනිත් වේදනාවට සිත යොමු කළා. සමහර විට වේදනාව නැතුව ගියාට ස්පර්ශවන තැන් වලට හිත යොමු කළා. ඉතා සුළු වේලාවකින් යටපතුල් වල තද වේදනාවක් ඇති වී එය සීග්‍රයෙන් තව තවත් තදට වර්ධනය වුණා. යටිපතුලේ සිට දණහිස දක්වාත් ඉන්පසු උකුළු යටේ දක්වාත් වේදනාව පැතිරුණා. කීරි ගානවා වාගේ ඉවසන්ට බැරි තරම් වේදනාවක් ආවත් එය ඉතා අමාරුවෙන් ඉවසාගෙන මෙනෙහි කරමින් සිටියා. ඉතා සුළු වේලාවකට වේදනාව අඩු වෙවි වැඩි වෙවි තිබුණා. ඇඟ දෝලණය වෙනවා. නිරායාසයෙන් ආයේ මුල් අවස්ථාවට එනවා. මෙසේ විනාඩි 15ක් 20ක් වේදනාව සමග සටන් කරමින් සිටින අතර සිතුවිලි දාමයක් ආවා. සිතුවිලි දාමයක් ආවාම වේදනාව දැනීම නැති වුණා. මට හිතුනේ වේදනාව සංසිඳුණා නොව සිතුවිලි නිසා අමතක වුණා කියලා. මේ පොඩි වේලාවක් පැවතුණා. එකපාරටම මම වේදනාව බලමින් නේද ඉන්නේ කියලා මතක් වුණාම ආයේ වේදනාවට ආවා. වේදනාව වෙනස් ස්වරූපවලින් ආවා. ආයේ මෙනෙහි කළා. තවත් විනාඩි 20ක් 30ක් පමණ වේදනාවේ තද ගතිය අඩු වැඩි වෙමින් පැවති හෙමින් සහනදායි තත්වයට ආවා. සම්පූර්ණයෙන්ම සංසිඳුණා නොවේ. ස්වාමින් වහන්ස, වේදනාව තදටම තිබූ නිසා සිතිවිලි ආවේලාවේ වේදනාව අමතක කර මම සිතිවිලි වලට සිත යොමු කළ යුතුය තිබුණේද? නැතිනම් කළදේ හරිද? මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද? කරුණාවෙන් වැරදි නිවැරදි කර උපදෙස් දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.
يعني ඉබේටම ගියා නම් හිතට වද්දක් නැහැ. ඒ කියන්නේ අපි වේදනාව බලබල ඉඳද්දි සිතුවිලි ටිකක් ආවා. ඉතින් අපි මේකේ තමයි හිටියේ. හැබැයි ක්‍රමානුකූලව කියන්නේ අපි මෙහෙවලා හිත දිහා බලන්න ගියා නෙමෙයි. මේ කාර්යයෙන් හිත අයින් වෙලා ඒ වෙනුවට අර ආපු හිතට ආපු සිතුවිලි වලට ක්‍රමානු නැත්තම් ස්වාභාවිකව යමු වුණා නම් වරදක් නැහැ. ඒ කියන්නේ අපේ කියන්නේ මේ සතිපට්ඨානයන් තුල හිත හැසිරෙන්නයි තියෙන්නේ. ඉතින් එකම පරයන්කයක් තුල ඇත්තටම මේ සතිපට්ඨාන හතරේම හිත හැසිරෙන්නත් ඉඩ තියෙනවා. මේක හොඳින් ප්‍රගුණ වෙන්න මුලින් කායanusasanaවෙන් පටන් ගන්නවා. එන්න ක්‍රමානුකූලව වේදනාවට යනවා. ඒව සමාහලලාට සංසිඳුනහම ස්වාභාවිකවම හිත දිහා බැලෙනවා. හිත දිහා බල්ලා ඒකෙත් සෑහෙන වර්ධනයක් එක්ක ඊළඟට ඊටාම සූක්ෂම මට්ටමකින් ඔන්න ධම්මානුපස්සනා පැත්තකට යනවා. ඉතින් ඒ නිසා මේක වර්ධනය වෙද්දී මේ සතර සතිපට්ඨානයන් තුල එකම පරයන්කේදී හැසුණත් කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මේ වේදනාවන් බලබල ඉඳද්දී ස්වාභාවිකවම නම් හිත ගියේ සිතුවිලි වලට ඒකේ වරදක් නැහැ. පැටලෙන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. අපි සිත දිහා බලන්න ගියාම අර ආදුනික මට්ටමේදී අපි සිතේ යන දේවල් වලට පැටලෙනවා. මොකද ඒවා බොහොම සිත් ගන්නාසුළුයි. නැත්තම් අපේ يعني කාමසිතුවිලි, රාගසිතුවිලි, ද්වේෂසිතුවිලි, මෝහසිතුවිලි ඒවා අර සාමාන්‍ය වේදනාවක් දිහා බලනවා වගේ නෙමෙයි සිතුවිලි දිහා බලන්න ගියාම. ඒවට පැටලෙන ගතියයි තියෙන්නේ. ඒ නිසා මේ හිත දිහා බලන්න ගියාම පැටලෙනවා නම් අනිවාර්යයෙන්ම නැවතත් කායනුපස්සනාවට, වේදනානුපස්සනාවට ඒම අත්‍යවශ්‍යයි. කළා තියෙනවා හොඳයි. ඔය විදිහට දිගට කරන්න. يعني මෙහෙම කිරීමෙන් තමයි ටික ටික අපිට මේ වේදනාව කියන්නේ හුදු වේදනාවක් මේක මේ මම මගේ කරගෙන තේරුමක් නැහැ මේක යම් යම් හේතුන් නිසා හටගත්ත දෙයක් ධර්මතාවයක් ඒක හැසිරෙන්නේ ආටම වමනා විදිහට. මේක අපිට කිසි පාලනයක් නැහැ කියන මේ දේවල් අපි අස්පන අපිට තේරුම් ගත යුතුයි. මේක අපි පොතකින් අනන්තවත් අපි මේ දේවල් අහලා තියෙනවා. ධර්මදේශනා වලටත් අපි අහලා තියෙනවා. නමුත් ඒ දැනීම ප්‍රමාණවත් නැහැ. අපේ හිත, ඒ කියන්නේ අපි 요거 දැනගත්තට මේ හිතට ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි නැවත නැවත හිත ඒ තැන්වල යොදමින් නැත්නම් මේ වේදනාවන්හි යොදමින් හොඳට මේ ඒකේ තියෙන ඇත්ත ඇතිසැටිය අපේ හිතට උගන්වනවා වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. පෙන්눔 කළ දීමක් මෙතන තියෙන්නේ. ඒක පෙන්වන්න පෙන්වන්න හිතේ වර්ධනයක් වෙනවා. ඒක මේ අපි පොතෙන් මේක හිතට දාන්න හරි අමාරුයි. මේක අස්පනා අපිට දකින්න දකින්න ප්‍රත්‍යක්ෂයක් වශයෙන් යාට ඒත්තු යන්න ඔන්න හිත විසින්ම දැන් මේක තේරුම් ගන්නවා. මේ වේදනාවන් කියන්නේ හුදු වේදනාවන් පමණයි. ඒක මේ මම නෙමෙයි. ඒක මගේ නෙමෙයි. ඒක මගේ ආත්මයකුත් නෙමෙයි කියලා ඔන්න මේ වේදනාවන් ගැන නිවැරදි වැටහීමක් එන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට සුඛ වේදනත් එකයි දුක් වේදනත් එකයි නොදුක් නොසුඛ වේදනත් එකයි. ඒකේ ඔය දහම් පැත්තෙන් ඉඳන් කියනවා නම් පස්සේ එකකින් ඕක බලන්න මේ වේදනා තමන්ගේ කරගන්න නැතුව පුළුවන් තරම් නිකන් අනුන්ගේ වේදනාවන් දිහා බලනවා වගේ ඈතින්නම් බලනවා වගේ බලන්න පුළුවන් ශක්තිය එනවා. සුඛං වේදනං වේදීමානෝ විසංයුක්තෝ තං වේදේති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් සැප වේදනාවක් වුණත් බලනකොට ඒකෙන් අයින් වෙලා ඒක ග්‍රහණය කරගන්න නැතුව ඒක මමත්වෙන් ගන්න නැතුව අල්ලන්න යන්න නැතුව අයින් වෙලා නිරීක්ෂණය කරන්න බුලුවන් හැකියාව වෙනවා. ඒ වගේමයි දුක්ඛං වේදනං වේදීමානෝ විසංයුක්තෝ තං වේදේති කියලා කියනවා. ඒ කියන්නේත් දුක් වේදනාවක් වුණත් ඒකෙන් හිතේ විපලිසර බවක්වත් තැති ගැනීමක්වත් එහෙම නැත්නම් දොම්නසක්වත් ඇති කරගන්න නැතුව ඒකෙන් අයින් වෙලා මේ දහා නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව වෙනවා. ඒක ඉතින් කාලයක් තිස්සේ මේක කිරීම හරහාමයි එන්නේ. මේ ಗುಣධර්මයන් එකපාරක් කරා කියලා නැත්නම් දවස් දෙකක් කරා කරපමණි මේ දේවල් වෙන්නේ නැහැ. ඒ හින්දා දිගට ඉවසීමෙන් කරන්නයි තියෙන්නේ.
අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. පහත සඳහන් මාගේ ගැටලුවට ඔබ වහන්සේගෙන් යෝගියෙකු වශයෙන් පිළිතුරු හා උපදෙස් පතමි. බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය පාප පහිනස්ස දේශනාව පරිදි මා සිටිය යුත්තේ කොතනද යන්න කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි.
හොඳයි. ඇත්තටම ඒක ටිකක් ඒ කියන්නේ ගැඹුරු මට්ටමක් කතා කරන්නේ. පුණ්‍ය පාප පහිනස්ස කියන එක මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අර මට හරියටම මේකේ නිදාන කතාව ඔළුවට එන්නේ කාට හරි මතකද? ඕක එන්නේ අර මං හිතන්නේ කවුරුන් හෝ හරි මං හිතන්නේ උග්ගසේන සිටුතුමාට කියප එකක් වගේ මට හරියටම නිදානේ මතක නැහැ. කෙසේ නමුත් අපි තේරුම් ගන්න තේනේ මේ පිං පව් දෙකම බැහැර කිරීමක් ටික ටික සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ අකුසල් කරන මේ කොහොමද ඉතින් අකුසලය බැහැර වෙනවා. පිං පව මමත්වෙන් කරන ස්වභාවයෙන් අයින් වෙනවා. එහෙම දෙයක් තියෙන්නේ. අපි හිතමු දැන් අපි يعني භාවනාවක් කරන්න කොහොමද නැති වෙලාවේදී අපි දුමු සාමාන්‍යයෙන් අපි මේ විවිධාකාර කුසල් කරනවා. ඒ කුසල් කරනකොට අපි තියෙනවා එක්තරා අන්දමක මෝහයක් මේ දේවල් මමත්වෙන් අල්ලගෙන කරන්නේ. ඒකෙදි ඔය ඒක හැබැයි අත්‍යවශ්‍යයි එහෙමත් ඒ කියන්නේ ඒකේ වරදක් නැහැ මුලදී. ඉතින් ඔය සම්මාදිට්ඨියේ එහෙම බුදුරජාන් වහන්සේ අවස්ථා දෙකක් පෙන්නනවා. සාසවා පුණ්‍ය භාගියා උපදිවේපක්කා කියලා මේ ආශ්‍රව සහිතයි පුණ්‍ය පක්ෂයේ තියෙන්නේ මේකෙන් උපදි විපාක ලැබෙනවා. ඒ කියන්නේ අපි කුසලයක් කරනවා අපි තුමු දැන් අපි දානයක් දෙනවා. ඉතින් මම තමයි මේ දාන දෙන්නේ. මම තමයි ඒක සූදානම් කරන්නේ. මම තමයි ඒකට සල්ලි වේදම් කරන්නේ. ඉතින් මම තමයි සංවිධානය කරන්නේ. නැත්නම් මම තමයි දාන්නේ දෙන්නේ. නැත්නම් මම තමයි දාන්නේ පිළිගන්නවන්නේ. මම තමයි දානේ පාත්‍රයට දාන්නේ. ඔය විදිහට අපි එතන හැමතිස්සෙම මේ කරන විවිධාකාර මේ දානමය පුණ්‍ය ක්‍රියාවට මමත්වෙන් අපි සහභාගී වෙනවා. ඉතින් ඒක තමයි ඉතින් පළවෙනි මට්ටම. ඒකේ වරදක් නැහැ. ඒක බුදුරජාන් වහන්සේ කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ අපි කුසල් කරනවා ඒකෙන් කුසල විපාක හම් වෙනවා. ඒ වගේම එතන අර අපි මමත්වෙන් ඕක කිරීම හරහා හැබැයි ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ මෝහයක් තියෙනවා, විද්‍යාවක් තියෙනවා, මමත්වේ සහිතයි. ඉතින් ඕක සංසාරේ ඉතින් අපි ඔය එක්කගෙන යනවා. හැබැයි මේ සංසාර එක්කගෙන යනකොට ඔන්න උපදී විපාක වශයෙන් දානියක් දුන්නා නම් ඔන්න අපිට ඉතින් යම් යම් සැප සම්පත් ඒ අපි දීපු දෙයට අනුරූපව ඉතින් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය වශයෙන් පෙන්වනවා. හැබැයි ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා නැත්නම් භාවනාවකින් හිතක් වැඩුණාම එයා පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහත් වෙනවා. මේ අරමුණේ මුලා වෙන ස්වභාවය. එහෙම නැත්නම් අරමුණු මමත්වයෙන් ගන්න ස්වභාවය ටික ටික අඩු වෙලා යනවා. ඉදිරිපත් වෙන දේ විතරක් කරනවා. ඒ කියන්නේ පැනලා දෙන්න යන්නේ නැහැ, එක පාට කඩා ගන්න යන්නේ නැහැ. නැත්නම් එක පාට නිකන් තමන් ඉස්සරහට පයින් යන්නේ නැහැ. ඒ වුණාට මේ ඉදිරිපත් වෙනවා යම් යම් දේවල්, කර්මානුරූපව, අවස්ථානුරූපව විවිධාකාර දේවල් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වුණාම ඒ දේ මුළු හදින්ම ගන්නවා. ආයේ එකෙන් ලොකුව කියන්නේ තමන් ලොකු නමක් හදන්නවත් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවත් එහෙම මොකක්වත් නැහැ. තමන්ට වැඩක් පැවරුණා, ඒ වැඩේ කරා, එච්චරයි. ආයේ ඒක ගැන හිතන්නවත් යන්නේ නැහැ. ඒක තමන් 100%ක් යොදලා කරා නම් ඊට පස්සේ තින් ඒ කියන්නේ තමන්ට තේරෙනවා ඒක තමන් නිවැරදිව කරා කියලා. අනිත් අය සමහරට ඒක විවේචනය කරන්නත් පුළුවන්, සමහරලාට ප්‍රශංසා කරන්නත් පුළුවන්. අපි ඒක අල්ලගෙන අපි ඒ ඔස්සේ හිතනවා නම් එතන අන්න ආයි මමත්වයක් හැදෙනවා. අපි හිතමු දැන් අපි ටිකක් භාවනා කරන කෙනෙක්, සෑහෙන කාලයක් වන්ද භාවනා කරලා ඔන්න විපස්සනාවකුත් වැඩිලා තියෙනවා. ඉතින් ආ හොඳට හිත දිහා බලාගෙන ඉන්නේ. එයාත් ඉතින් මොකක් හරි කුසලයක් කරනවා. අපි හිතමු එයාත් දානයක් දෙනවා. ඉතින් දානේ දීලා ඊට පස්සේ යාට ගෙදර ගියාට පස්සේ ඔන්න ආයි කල්පනා වෙනවා. මම අරම කරා මෙහෙම කරා කියලා කල්පනා වෙනකොට යා ඒක ඔස්සේ යන්නේ නැහැ. අර කලින් තැනත්තට වඩා වෙනසක් තියෙනවා. මෙයා මේක දැන් තණ්හා දිට්ඨි මාන වශයෙන් නැවත නැවත මේ ඔස්සේ හිත හසුරුවමින් හිත මේ දොඩමලු කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට තේරුම් ගන්න මේ ඇවිල්ලා මම එයා හැදිල්ලක් කරන්නේ. මෙතන මේ මමත්වයෙන් ගැනීමක් කරන්නේ. මේ සිද්ධියක් අතීතේ සිද්ධ වුණා. ඒක අල්ලගෙන ඔන්න දැන් හිත ප්‍රපංච කරනවා. හිත නැත්තම් කතන්දරයක් ගොතනවා. මේක මට හානි කරයි. මේ විදිහට මම හිත පැවැත්වුවොත් ඔන්න නැවතත් මේකෙන් ආශ්‍රව වැඩෙනවා කියලා අන්න අර බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨි පැත්තට පුළුවන් තරම් හිත යොමු කරන්න උත්සාහත් වෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකුත්තරා මග්ගංගා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ ඒ කියන්නේ මෙතෙන්දී අනාශ්‍රව ස්වභාවයක් තියෙනවා. අපි ඒකෙන් අවිජ්ජාශ්‍රවයක් හදන්න හැන්නේ. ඒ වගේමයි මේක සාමාන්‍ය ලෞකික මට්ටමක් නෙමෙයි. මේක මාර්ගාංගයක් වට්ටමකින් වර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් තමයි යන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා ඉතින් රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේට කොයිතරම් කුසල් කරත් ඒ හරහා කියන්නේ කුසලයක් කියලා අර මමත්වයෙන් ගන්න කුසලයක් වර්ධනය වීමක් නැහැ. සිද්ධ වීමක් නැහැ. ඉතින් ওই தත්ත්වය තමයි ඉතින් විස්තර කරන්න තියෙන්නේ. ඉතින් ඒක يعني එක පාඩතෙන් මේවා වෙන දේවල් يعني අපිට මේ දේවල් එක පාඩතම සියල්ල කරන්න පුළුවන් කියලා කියන්න බෑ. ටික ටික හැබැයි විපස්සනාවෙන් හිතක් වැඩෙන්න වැඩෙන්න පුළුවන් තරම් එයා උත්සාහවත් වෙනවා. කරපු වැඩ කරන වෙලාවට ඒ වැඩේ නිවැරදිව කරනවා නැත්නම් 100%ක් කරන්න උත්සාහවත් වෙනවා. කළාට පස්සේ එතනින් ඉවරයි. ආයි පුළුවන් මේ ඒවා අල්ලගෙන නමුත් නැවත නැවත ඒවා හිත හිත යන්න යන්නේ නැහැ. ඒ වෙනුවට හිත පුළුවන් තරම් විවේකීව පවත්වනවා. පුළුවන් තරම් අනිශ්‍රිතව පවත්වනවා. එතනින් තමයි මේ පුණ්‍ය පාප දෙකම ප්‍රහාණය කරන්න තියෙන්නේ. හොඳයි. එතකොට අපිට ලැබිච්ච මේ ලිඛිත ප්‍රශ්න අවසానයි. කාට හරි මාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා.
සමිනා සර් පිම්බීම හැකලින් ප්‍රශ්නේ මගේ. ඔව්. ඇත්තටම එතන සිතවිලි නම් ඉබේම නිකම්ම ආවා.
හරි.
ඊට පස්සේ ඒක ආවා කියලා මතක් වුණා.
හා.
දැන් මම හිතේ වේදනාව මෙනෙහි කරමින් නේද කියලා ඒත් එක්කම මතක් වුණාම මම ඉක්මනටම වේදනාව අමාරුණා.
අපි දැන් කාලයත් ඇස්සේ භාවනා කරන හින්දා සිතුවිලි ටික බලන්න පුළුවන් නම් බැලුවට වරදක් නැහැ.
ආ ඒක තමයි ප්‍රධානම මට දැනගන්න ඕනේ. සිතුවිලි නම් ඉබේම මම හිතන්නවත් බැරිලක් මට දැන් මතකවත් නැහැ මොකක්ද සිතුවිලි.
ඔව්.
ඉබේම ආවා ඇවිල්ලා ඒ ක්ෂණයකින් වගේ මට මතක් වුණා මම වේදනාව මෙනෙහි කර කර හිටියානේ. මම මේ වැරද්දට කරන්නේ මගේ ඉක්මනට මම
නෑ එහෙම ප්‍රශ්න නෑ. ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානයේ තුල අපි ඉන්නවා නම් බුදුරයන් වහන්සේ කියන අපි ගෝචර භූමිය තමයි ඉන්නේ. කිසි බය වෙන්න දෙයක් නෑ. ඉතින් අර අපි සූදානම් නැත්තම් තමයි, ඒ කියන්නේ සූදානම් නැත්තම් කියන්නේ එක අතකින් මෙනියු කරලා තියෙන එක හරි. මොකද ඒ කියන්නේ අපේ හිත තාම වැඩිලා නැත්තම්, සතිය දියුණු වෙලා නැත්තම් හිත දිහා බලන්න ගියාම අපි අහුවෙන එකයි වෙන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේම කියනවා එකපාරට මේ චිත්තානුපස්සනාවට යොමු වෙන්න එපා කියලා. හැබැයි කාලයත් ඇස්සේ කරන්න කරන්න මේ සතියක් වර්ධනය වෙනවා, සමාධියක් වර්ධනය වෙනවා, ප්‍රඥාවක් වර්ධනය වෙනවා. එතනින් ඊට පස්සේ ක්‍රමානුකූලව ඔය වගේ නිකන් හිත දිහා බැලීමෙන් තමයි අපි තේරුම් ගන්නේ මේකෙන් තාමත් මම මේ හිතට එන සිතුවිල්ලට අහු වෙනවද නැත්නම් මම ඔහේ යන්න අතරින් දැන් හැකියාව තියෙනවද. ඒ පැත්තට ස්වාභාවිකව යමු වෙනවනම් වරදක් නැහැ. නිකන් මේක යෙදෙන්න යෙදෙනවත් එක්කම සිතුවිල්ලටක් ආවොත් ඔන්න ඒකත් බැලෙනවා. ඒකට අහු වෙන්නේ නැහැ මේ බැලීම හරහා ඔන්න ඒ ටිකත් යනවා. එමනම් එතකොට මේ දෙකම ගන්නට මේ තව තව ඉස්සරහට යන ගතිය තමයි තියෙන්නේ.
දෙය සම්බන්ධයි. දැන් තමයි පැහැදිලි කරන්න.
හොඳයි. හොඳයි. දරුවන් සම්බන්ධයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම සෑහෙන අවුරුදු 5ක විතර ඉඳලා දිගටම භාවනා කරනවා. මේ දිගටම නෙමෙයි
භාවනාව පටන් ගත්තා. නමුත් මට දිගට කරගෙන යන්න අපහසු වුණා. කඩින් කඩ තමයි කෙරුණේ. බොහෝ වෙලාවට වේදනාව ආපුවම මට ඒ තේරුමක් නැතිකම නිසා මම වේදනාවෙන් කොට නතර කරන භාවනාව. ඒ වගේ ඒක නිසා වෙන්නේ නැති මේ මට හිතෙනවා මෙච්චර දුර එන්න පොත් ලැබුණේ නැහැ මට. නමුත් ඊයේ භාවනාව කරගෙන යද්දී මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය සක්මන් භාවනාව මුලදි කරගෙන යනකොට අර පය වදිනකොට දැනෙන සංවේදනා සීතල ගතිය උණුසුම් ගතිය බර ගතිය ඒකෙන් නවලින් සමහර වෙලාවට වේදනාව වෙනවා සමහරට හිරියක් යනවා ඒ වගේ ගති බල බල සක්මන් කරා
එහෙම කරේ හිත පිට යන්නේ නැද්ද හොඳට ඒ වගේ
වරින් වර යනවා ස්වාමීන් වහන්සේ නැවත ආයි අරමුණු
ගන්න පුළුවන් හරි
එතකොට එහෙම කරගෙන ගිහිල්ලා අන්තිමට විනාඩි 45ක් විතර ඊයේ කරගෙන ගියා සක්මන අන්තිම කාලේ අවස්ථාව වෙනකොට ටිකක් වැනෙනවා වගේ නිකන්
සක්මනේදීද සක්මනේදී වැනෙනවා
ඔව් එහෙමයි මේ ඇඟ නිකන් වැටෙන්න යනවා වගේ නිකන් සැහැල්ලුයි නමුත් මේ කෙලින් ඉන්න බෑ වගේ තත්ත්වයක් ආවා ඊට පස්සේ මම පරයන්කට ආවා
හරි
පරයන්කේදී හුස්ම රැල්ල ඉල්පාර යන හැටි සීතල උණුසුම් ඒ විදිහට ඒවා බැලුවා බලන අතර මේ විනාඩි 15ක් විතර වගේ යනකොට මට හුස්ම රැල්ල සියුමේගෙන ගිහිල්ලා අර මොකුත්ම නැති තත්ත්වයකට ආවා සැහැල්ලුයි එතන මේ කිසි දෙයක් නැහැ එහෙම විනාඩි 20ක් විතර ගියා ඒ ගියාට පස්සේ මේ උදරේ පෙරලන්න වගේ ලොකු වේදනාවක් ආවා ඊට පස්සේ මේ උරපතු දෙක පිට දිගටම දරන්න බැරි වේදනාවක් ඉතින් වේදනාව මෙනෙහි කරා ඊට පස්සේ වේදනාව මෙනෙහි කරන අතරේ මට අර එතන අර සැහැල්ලු තැනක් පේනවා අර මොකුත් නැති තැන පේනවා මට නමුත් වේදනාවෙන් මම හරියට පීඩා විඳිනවා ඒ අතරේ එකක් දෙකක් වගේ හීනි හුස්ම රැල්ලක් යනවා එහෙම එනවා
මම හිතන්නේ වේදනාවෙන් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ මොකද ඒ කියන්නේ මේ අරමුණ අපිට කියන්නේ හොඳින් නිරීක්ෂණය කිරීම හරහා අපේ හිත විපස්සනා පැත්තකින් වැඩෙනවා දැන් මේවා නිරීක්ෂණය කළා නැහෙනේ කවදාවත් නේද ඒ කියන්නේ සක්මන් භාවනාව සාමාන්‍යයෙන් කොච්චර කාල විතර කරාද
දැන් අවුරුදු 4ක් විතර
දැන් සක්මන හොඳට කළා
එහෙමයි
හරි සක්මනේදී ගන්නට ඒ කියන්නේ දැනෙන දේවල් බලබලා හොඳින් කටයුතු කළා හොඳයි ඒ දෙයම පොඩ්ඩක් තවත් මේකෙදි කරන්න ඒ කියන්නේ අපි මේ වේදනාවන් නිරීක්ෂණය කිරීම හරහා නැවතත් හිතේ සංසිඳීමක් එනවනම් ඒක සෑහෙන විපස්සනා පැත්තට ප්‍රයෝජනයි
අද හවස ස්වාමීන් වහන්සේ මට එහෙම භාවනාව කරගෙන යනකොට මේ පරයන්කේදී මේ නිකන් ඇතුළ බඩ පෙරලනවා වගේ මස් තද වෙලා නිකන් දරන්න බෑ මේ අර හිස්තැනට ගියා ඊට පස්සේ නිකන් පටියකින් වෙලලා වගේ මට තද වෙලා ඇඟ මේ දණීසෙම් තද වෙලා එකට බැඳලා වගේ නිකන් හුස්ම ගන්න බෑ වගේ ඉතින් මේ නිකන් අපහසුතාවයක් එනවා ඊට පස්සේ මේ දැන් මට මම අර අපහසුතාවය නිසා මට ඕන වුණා හුස්ම ගන්න මේ ඒක නිසා මම ඌමනාවෙන්ම මේ හුස්ම ගන්න උත්සාහ කරාට මට අර වෙනහළු පිම්බෙන්නේ නැහැ ඉතින් ඊට පස්සේ මේ අර අපහසුතාවයෙන් ඉන්න නිසා මම ඇස්සරලා අයියෙන් හුස්ම ගත්තා විනාඩි 40කට විතර වගේ පස්සේ හුස්ම ගත්තත් මට මේ ඒ අපහසුතාවය මිදුන්නේ නැහැ මොකද නිකන් වෙනහළු පිරিলা නැහැ වගේ ඊට පස්සේ මේ මම විනාඩි 3ක් විතර ඉඳත් හිටියා ඉඳලා ඊට පස්සේ මේ කකුල් දිග අරින් උත්සාහ කරා ඒ බෑ නිකන් තද වෙලා වගේ දණිස් දෙක බොහොම අමාරුවෙන් කකුල් දිග අරගෙන නැගිට්ටා
ඔව් දැන් මුලින් ආනාපාන සතිය වඩලා ගියේ
එහෙමයි දිගටම ආනාපාන සතිය
ඒකේ ඕනනම් ටිකක් ආනාපාන සතියෙන් දැන් අපි තුන් වඩලා අර හිත එකඟ වෙනවානේ උනාට පස්සේ විනාඩි 20ක් විතර ඉඳලා තියෙනවානේ එච්චර ඉන්න යන්න එපා එච්චර ඉන්න නැතුව විනාඩි 10කින් විතර වගේ කායිකව දැනෙන දේවල් වලට යොමු කරමු වේදනාවක් නැතත් මේ ස්පර්ශ වෙන ස්ථාන වලින් පටන් ගන්න. ඒ වෙන කියන්නේ කෙලින්ම තියෙනවානේ දැන් තද වෙන තැන් වල තද ගතිය තියෙනවා. ඊළඟට බර වෙන තැන් වල කියන්නේ බර ගතියක් තියෙනවා. මේ වගේ දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න තමයි එතන හොඳට හිත එකඟ වෙන්න ගන්න. ඉතින් අපි සමහරවිට වේදනාව ටිකක් මේ මෙරරුම් වැඩි.
එහෙමයි සමහරවිට දරන්න මෙරුවා වගේ නිකන් තදට එනවා
මට. ඊට වඩා ලේසියි මේ කියන්නේ අර වෙලා තියෙන වේදනාව කියන්නේ පහසුයි සතියට හසු කරගන්න හැබැයි මේ ටිකක් උහුල ගන්න අමාරුයි. ඒ වුණාට දැන් මේ ලක්ෂණ ටිකක් සමහරවිට සතියට හසු වෙන්නේ නැහැ. මොකද සියුම් වැඩි. ඉතින් ওই දෙපැත්තේ වාසිය වාසිය තියෙනවා. හැබැයි අපි ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තට පස්සේ හොඳට හිතේ සමාධිය හැදිලා තේනකොට මේ සියුම් දේවලුත් ඒ සමාධි හිතට පේනවා. ඒ නිසා මේ වැදිලා තියෙන තැන් වලට හිත යොමු කළා. ඒවැය තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්න. ඒවා ඒ තරම් බරපතල වේදනාවක් නෙමෙයි. ඒවැය තින් තද ගති, උණුසුම් ගති, සිසිල් ගති, හෙල වෙන ගති, දැන් පිම්බි මහකලි මුණත් ඒවත් ප්‍රශ්නයක් නැහැ. ඒවැය පවා යොමු කළ බලන්න මේවැය තියෙන මේ චලන ස්වභාවයක් හොඳින් නිරීක්ෂණය කරනවා. ඊළඟට වෙන ඒක නිකන් ඒ තරම් වැටහෙන්නේ නැත්නම් වෙන තැනක් හොඳට තේරෙන බවක් තියෙනවා නම් එතෙන්ට යොමු කළ බලන්න.
ඔව් වේදනාව තනින් තනට යනවා.
යනවා. අනේ හරි. ඒවැය හොඳින් බලබලා ඉන්න ඕනේ. මේක කියන්නේ මේක කාලයක් කරන්න ඕනේ. කාලයක් කරනකොට සමහරවිට දැන් අපි මේ දේවල් කරද්දිත් ඇතැම් වෙලාවට තමයි හොඳට මේ අරමුණත් එක්ක මුහුණට මුහුණලා හිටින්නේ අපිව. අපි බලනවා තමයි ඒ වුණාට 100% සාර්ථක නැහැ හුඟක් වෙලාවට. අපි ඇතැම් වෙලාවට ඔන්න ගාන්ට මේ අරමුණත් එක්ක අපේ හිත හොඳට නිකන් සමාධි වෙලා මුහුණට මුහුණ හොඳට හිටලා අනේ මේ වෙලාවට වෙන එකකට නොගියත් කමක් නැහැ. මේකේ වෙන්නේ මොකද්ද කියලා හොඳින් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. අර ඒ වගේ තැන් අපි මේක යෙදෙන්නම තමයි අහුවෙන්නේ. ඒ කියන්නේ අපිට මෙතන තියෙන තනිකරම පුහුණුවක් තියෙන්නේ. අපිට අර දැන් අපිටම අපි දැන් S2 පියාගෙන මේ ඇඟිලි ටික එකට යොමු කරන්න හදනවා කියලා. S2 පියාගෙන බෑනේ ඩේසි නැහැනේ. හැබැයි මෙහෙම කරන්නේ කොහේ හරි වෙලාවක නහ හැප්පෙනවා ගන්න. අන්න ඒ වගේ තමයි. අපේ මේ නිරීක්ෂණය කරන මනසත් මේ අපිට තියෙන අරමුණත් නැත්තම් මේ සංස්කාර ධර්මයත් එක සමපාතී වෙන්න හරි කියන්නේ හොඳ සමබරතාවයක් ඉන්න ඕනේ. ඒ ආපු වෙලාවට හොඳට එකකින් වැඩක් ගන්නයි තියෙන්නේ. ආයි වෙන තැනකට නොගියත් කමක් නැහැ. මේකේ හොඳට දැන් නිරීක්ෂණේ යනවනම්. ඊට පස්සේ මේ වෙලාවෙද හිත කලබල කරගන්නෙත් නැතුව අතීතතර අනාගතතර යවන්නෙත් නැතුව මේකෙම නිමග්න වෙලා මුළු ලෝකෙම අමතක කරලා මේකෙම නිමග්න වෙලා මේකෙ මොකද වෙන්නේ කියලා බලන්නයි තියෙන්නේ. හොඳයි. එකපාරට වේදනාව වලට යන්නේ නැතුව මේ වගේ වදින තැන් වලට දාලා පොඩ්ඩක් හිතට පුහුණුවක් ලබලා දෙන්න. හිතට නිකන් අර ඒකේ කියන්නේ කරන ක්‍රමේ හොඳට අල්ලලා දෙන්න. ඊට පස්සේ වේදනාව වලට යනකොටත් يعني මේ හරහා උපේක්ෂාවක් හැදුනහම වේදනාවනුත් දරන්න පුළුවන් හැකියාවක් එනවා. හොඳයි. දරුවන් සර්. මෙතනින් හැබැයි අදහස් වෙන්නේ නැහැ මොම يعني ඔක්කොම තියෙන තරම් ඔක්කොම වේදනාවන් හරහාම යා යුතුය කියලා මේ නීතියක් නැහැ. මේ يعني එක එකකින් අපේ චරිත ස්වභාවයන් තමයි. ඇතම් කෙනෙක් ඔන්න මේ 10 ලක්ෂණ හරහා හොඳින් නිරීක්ෂණය කරද්දි ඊළඟට වේදනාවන් උටත් ටිකක් නිරීක්ෂණය වෙනවා. ඊට පස්සේ ඔන්න හිතටත් බහිනවා. විතර ක්‍රමානුකූලව වැඩෙනවා. ඇතම් කෙනෙක් ඒ තරම් 13 ලක්ෂණ අහුවෙන්නේ නැහැ. ඒ ආයත වේදනාව තමයි හුඟක් ප්‍රකට. ඒ ආය සෑහෙන කාලයක් වුණා ඒකේ ඉන්නවා. ඇතම් කෙනෙක් ඉතින් මේ දෙකම ටික ටික ඉඳලා ඔන්න හිතට බැහැ ගන්නවා. ඉතින් මේක يعني නීතියක් කියලා පනවන්න බෑ. මේ හතරේ අපේ ගති ලක්ෂණ අනුව අපේ හිත මාරු වෙනවා.
අස්ථි සම්බන්ධ රෝග කීපයක්ම තිබුණා මම ඒ සම්බන්ධව මේ
බෙකට
මේක ගන්නවා ඔපරේෂන් නිකුත් කරා මට හිතෙනවා ඒවැ වේදනාවල්ද කියලා විලාකට හිතෙනවා.
ඔව්. වෙන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ අපි ලෙඩ ලෝක තියෙනකොට ඉතින් කොහොමත් ඉතින් වේදනාව උග්‍රයි. ඉතින් අපිට භාවනාවට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් එතනට එකපාරට අර බරපතල දෙයකට එකපාරට අපේ හිත යොමු කරන්න බෑනේ. එතකොට නිකන් හිත ගැටෙන ස්වභාවයක් ඒක එපා වෙන ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ නිසා ඊට වඩා සරල දෙයකට දාලා හිත පුහුණු කරගන්න එක හොඳයි. හොඳයි.
සයින්ස් මම දැන් අපි වේදනාව මෙනෙහි කරනකොට අපිට ඇතිවෙන ප්‍රායෝගික ජීවිතයේදී ඇතිවෙන වේදනාවත් මේ විදිහට මෙනෙහි කරන්න ඕනේ සවන්හස.
ඒ තැන්වලදී මෙනෙහි කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් වෙලා තියෙන්නේ අපි අර භාවනාවක් කරද්දි තියෙනවා හොඳට සමාධිමත් හිතක්. ඉතින් ඒ සමාධිමත් හිතකින් මේ වේදනාව නිරීක්ෂණය කරනවා වගේ නෙමෙයි අපි දැන් වෙන කටයුතු කර කර ඉන්න අස්සේ ඔන්න අපි හිතමු කකුල කොහේ හරි වදිනවා. තේන වේදනාව එතකොට නිරීක්ෂණය කරන එක ටිකක් අමාරුයි. මොකද හිතේ සූදානමක් නැහැනේ. දැන් තියෙන්නේ අපි හොඳට සූදානම් වෙලා හිතේ එකඟතාවයක් හදාගෙන අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ කියන්නේ ආයුධය හොඳට මුවත් තියලා තියෙන්නේ අපි දැන්. එතකොටනේ ඒ එකඟතාවයේ සතිමත් භාවය හොඳට මේ වේදනාව නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක්
තියෙන්නේ. මම ප්‍රායෝගික අත්දැකීමක් මට තියෙනවා. මාත් එක්ක එකට හිටපු හිතවතෙක් භාවනා කරන කෙනෙක් එකපාරට පපු අමාරුවක් හැදුනා. ඒක heart attack එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ස්පිරිතාලට අරන් ගියා. එයාට දෙවෙනි heart attack එකක් ඇති වුණා. එතකොටම එයා මල ලොකු වේදනාවකින් හිටියේ. අපිට බැරිද මේ ප්‍රායෝගිකව එතෙන්ද මුණ දෙන්න. ඒ කියන්නේ දැන් එතකොට ප්‍රතිසන්දි සිත මොකද්ද වෙන්නේ?
ප්‍රතිසන්දි සිතට සේවෙතත් ඒ කියන්නේ අපි ලෑස්තිලා නැත්තම් ඕක කරන්න බෑ. ඒ කියන්නේ අපි මේක මේ මැරෙන්න කලින් පුරුදු වෙන්න ඕනේ. මැරෙන මොහොතේදී පුරුදු කරන්න බෑ
මේ. බෑ. සවිනන්ස අර මම අහලා තියෙන අර භික්ෂුන් වහන්සේලා 39ක් කැලේ භාවනා කරනකොට එකෙන් එක දවසෙන් දවස එක එක භික්ෂුන් වහන්සේලා අඩු වෙලා ගියා. අර එක භික්ෂුන් වහන්සේන නමක් අර වියාග්‍රේ ගලක් උඩ ගනහැන්දක් උඩට අරන් ගිහිල්ලා ඉන්නකොට අනික් ස්වාමීන් වහන්සේලා කිව්වා බැරිම තැන සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්න කියලා. ඒ වගේ දැන් අපි සතිපට්ඨානේ දිනු කරගත්තොත් ඒක පුළුවන් නේද?
ඒ කියන්නේ බුද්ධ කාලෙදි භික්ෂුන් වහන්සේලා කැහෙන කාලයක් වැඩක් කළා. ඒලයි තමයි ව්‍යාග්‍ර කෑවේ. දැන් අපිට වෙලා තියෙන හැම නෙමෙයිනේ. අපි ඔන්න ඉතින් රටේ ඇති වෙන වෙන දේවල් කරන් ඉඳලා තමයි ව්‍යාග්‍ර කන්නේ. එතකොට අමාරුයි. එතකොට අපි ගාව කිසි පුහුණුවක් නැහැ. ඒකයි කියන්නේ ඔය මොකද්ද මේ එක කේමනක් තියෙන්නේ වෙදකමට වඩා හෙදගම හොඳයි කියලා. ඒ වගේම තත්ත්වයක් මෙතන තියෙන අපි මේ සතිමත් භාවය අපිට ලෙඩක් හැදෙන්න කලින් පුහුණු කළා තියෙනවා. අපිට ලෙඩේක් හැදුනට පස්සේ ඒක පුහුණු කරන්න හරි අමාරුයි. මොකද ලෙඩෙන් වෙන පීඩාවන් ආහාරයෙන් හින්දා මේ කියන්නේ වොමනා කරන දේ දැන් අපිට මේ භාවනාවක් කරන්නත් සෑහෙන කායික ශක්තියක් ඕනේ. ඒ වගේම නිවැරදි කියන්නේ කයේ නිරෝගී බවක් ඕනේ. හිතෙත් හොඳ සංසිඳීමක් තියෙන්න ඕනේ. කියන්නේ කෝටියක් කරදර දෙද්දි මේ කරන්නත් බෑ. එහෙනම් අපි ලොකු කරදර නැති ටික කයේ ශක්තිය තියෙන වෙලාවක මේක පුහුණු කරලා තියාගත්තා නම් ඊළඟට අන්න මේ ප්‍රශ්න තියෙන වෙලාවට මේක යොදා ගන්න හැකියාව තියෙනවා. හොඳයි. නැයි කාටදින විශේෂ ප්‍රශ්න නැත්නම් එහෙනම් අපිට අද අවසන් කරන්න පුළුවන්. අද මේ පින්තුන් සීල් දනාම එකතු වෙලා එතකොට උතුම් වූ සීලයක් සමාදන් වෙලා සත් සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. ධර්ම දේශනාවකට සමන් දුන්න ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසලන සත්පුරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.